එතකොට ඔබේ වරේ කතා කළා හේතුඵල ධර්ම ගැන, පටිච්ච සමුප්පාද ධර්මයෝ, පටිච්ච සමුප්පන්න ධර්මයෝ ගැන. ඒ අනුසාරයෙන් අපේ ජීවිතයේද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න වන ධර්මයක් තියෙන කියලා මතක් කළා. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයක් නිසා හටගන්න පටිච්ච සමුප්පන්න ධර්මයන් නැවත පටිච්ච සමුප්පාදයක් වෙන්ට නොදුන්නොත් මේ දුකේ පැවැත්ම නතර කරන්න පුළුවන් බව, බාහිර භෞතික වස්තුවක තියෙන පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාද භව වගේම දුකත් අපේ ජීවිතයේ තියෙන මේ දුකත් පටිච්ච සමුප්පාද පටිච්ච සම්පන්න වෙනවා. අපි එක්තරා පරියායකින් එක්තරා න්‍යායකින් කතා කළා අවිද්‍යා සංඛාර කියන ධර්මයෝ පෙර පටිච්ච සමුප්පාදයි පටිච්ච සමුප්පන්නයි මේ ස්පර්ශ ආයතන 6 කියලා. තව පැත්තකින් අවිද්‍යා සංඛාර හේතුයි මේ ස්පර්ශ ආයතන 6 ඵලයක්. තව පැත්තකින් අවිද්‍යා සංඛාර කර්මයි මේ ස්පර්ශ ආයතන 6 විපාකයක්. හේතු ඵල කර්ම විපාක පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න වචන වෙනස් අර්ථ එකයි. තේරණානේ නේද? දැන් අපිට අවශ්‍යයි මේ ස්පර්ශ ආයතන 6 පටිච්ච සමුප්පාදව කර්ම නැත්තම් නැවත මේ වගේ ස්පර්ශ ආයතන 6ක් හදන හේතු හට ගන්න එක නවත්තන්න. ඒක කරන්න පුළුවන්කම අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය හොඳට තහවුරු කරගන්න ඕනේ. සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන ධර්මතාවයක් බව ඉස්සෙල්ල අපි හොඳට තේරුම් කර ගන්න ඕනේ. එහෙම තේරුම් කර ගත්තාම අපිට පුළුවන් යම් සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් ඇති වෙනවා නම් මේ ස්පර්ශ ආයතන 6 උපකාර කරගෙන උදව් කරගෙන අපි සන්තානේ තුල ඇති වෙන ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ සත්පුද්ගල ආත්ම ස්වභාවය අපේ සිත පිළිබඳව, මනස පිළිබඳව වූවක් කියන කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නෙම ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන ධර්මතයි. නැත්තම් අපිට හිතෙන්නෙම ස්පර්ශ ආයතන 6 තාපත්‍රිකින් ගත්තොත් ඇහෙන් දකින රූප පැත්තේ සත්‍ය පුද්ගලියෝ ඉන්නවා. ඒ සත්‍ය පුද්ගලියෝ ඉන්න සත්‍ය පුද්ගලියෝ ගැන අපිට කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ කියලා. සත්‍ය පුද්ගලයන්ගේ හඬ ශබ්දවල තියෙනවා. ඒව අරඹය අපිට කැමැත්ත අකමැත්ත ඇති වෙනවා වගේ අපිට තේරෙන්නේ. අපි ස්පර්ශ ආයතන 6 කියන්නේ රූප ශබ්ද ගන්ධ පැත්තේ අනාත්ම ස්වභාවය දැක්කහමයි අපිට තේරෙන්නේ අපිට අවබෝධ වෙන්නේ ඒ රූප ශබ්ද පැත්තේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන පුද්ගල හැඟීම පවතින්නේ අපේ මනස තුලයි කියන කාරණාව. ඒ කාරණාව නුවණින් අවබෝධ වෙන්න වෙන්න ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය අවබෝධ වෙන්න වෙන්න බාහිර සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියලා හිතේ සිහි කරන ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. ගෙබිලා යනවා. යම් දවසක් තියෙනවා ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවයම තමන්ගේ සිත තුළ හැපී පවතින දවසක්. එදාට අපි මේ සත්‍ය පුද්ගලිය ආත්මීය වූ වටිනා වූ දේවල් බාහිර තියනවා ඉන්නවා කියන ගතිය අතහැරිලා ඒවෙන් සම්පූර්ණ මිදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කාම භව මට්ටමේ තියෙන සංයෝජන සම්පූර්ණ දුරු වෙනවා. කිසිම වෙලාවක ඉන්න පුද්ගලිය තියෙන දේවල් බාහිර පැත්ත බලාගෙන සිහි කරන්නේ නැහැ. බාහිර පැත්තට ඒව හොයාගෙන යන්නේ නැහැ. ඒ අරමුණු හම්බ වුණත් ඒකේ වටිනාකම් ඒ අරමුණු වල ආත්ම ස්වභාවයන් අපේ මනස තුල උපදින සිහිවෙන ධර්මතාවයක් හැටියට එයට පෙනෙනවා. මේ මාර්ගයේදී ඵලයේදී මේ ස්පර්ශ ආයතන 6 බලාගෙන තමන් තුල සත්පුද්ගල හැඟීමක් පවතින්නේම නැහැ. මේ මට්ටමටපත් වුණාම මේ සතර මහා ධාතු රූපයත් එක්ක තියෙන ඝන දෙනුව අවසන් වෙනවා. ඊට පස්සේ ඒ විදිහ තමයි මනස පිළිබඳ උපදින ධර්මයන්ගෙත් මේ පෙන්නපු පරයයම ධම්මායතන යනුව ගිය ධර්මතා අනාත්මයි කියලා තේරෙන්න ඒ ධම්මායතන යනුව ගිය ධර්මයෝ ආත්මයි කියන එක පවතින්නේ ඒක අරමුණු කරගන්න උපදින සිතකයි කියන නුවණ පහළ වෙනවා. මේ විදිහට රූපාරූප භවයේ තියෙන සංයෝජනත් ගෙවා ගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශ ආයතන 6 සත්පුද්ගල ආත්ම නොවන ස්වභාවය. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝච මහභූතා චතුනංච මහභූතානං උපාදාය රූපං සබ්බං රූපං. රූප කියලා යම්තාක් දේවල් ඇද්ද මේ රූප කියලා හම්බ වෙන සියලුම දේ සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. එතකොට ඇහැට පෙනෙන රූපයක් වේවා ශබ්දයක් වේවා ගන්ධයක් වේවා රසයක් ස්පර්ශයක් වේවා මේ හැමතැනකම මහභූත සහ උපාදාය රූප තියෙනවා. ඒ රූප ටිකේ ඇත්ත දැක්කහම මේ තුන් භූමියේම ඇසුරු වෙන හැම රූපයකම රූපවල යථාර්ථය දන්නවා. තියෙනවන යම්තා රූප පුද්ගලයන්ගේ රූප මිනිස්යන්ගේ රූප සත්වයන්ගේ රූප රණරදී මුතුමෙනිකුල රූප තියෙන්න බෑ. තියෙනවා නම් තියෙනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෝ හෝ ඒ නිසා පවත්න උපාදාය රූප. එතකොට යක්කු පෙරේතයන්ටවත් බය නෑ. ඒක යකි පෙරිතේ කියලා අපි හිතාගෙන යකු පෙරිතේ කියලානේ. නමුත් එහෙම රූපයක් ආවත් ඒ රූපෙද අන්තර්ගත වෙන්නේ මොකද්ද? පටි ආපෝ තේජෝ ආය. ඕන කැලේක ඉන්න පුළුවන්. එතකොට එතනදී ද වර්තමාන විද්‍යාවෙන් උනත් දැන් ওই භෞතික විද්‍යාව වගේ කළාම පෙන්නනවා පදාර්ථය කියලා නේ. පදාර්ථයේ තියෙන මොනවද? ඝන, ද්‍රව, තාප, වායු. ඕකම තමයි බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා මතක් කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඝන කියලා කිව්වේ මොකේදද? පඨවියට. ද්‍රව කියලා කිව්වේ? තාප කියලා කිව්වේ? තේජෝ වලට. වායෝ කිව්වේ වාතයට. වර්තමාන විද්‍යාවෙන් කියනවා මේ හැම රූපයකම භෞතික ස්වභාවය මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායෝ. ඔය හතර තමයි තියෙන්නේ. ඔක්කොම තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ හැම රූපයකම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි මේ රූප ටික නුවණින් සම්මර්ෂණය කළා, මෙනෙහි කළා බලන්න ඕනේ. එහෙම දැනගත්තා කියලා කෙලෙස් ගෙවෙන්නේ හිතට හොඳට තේරෙන වදින විදිහට රූපේ ස්වභාවය නුවණින් බලන්න ඕනේ අපි. ඒ නුවණින් මෙනෙහි කරන එකටයි අපි විදර්ශනා කරනවා, විමර්ශනය කරනවා, පරිශනය කරනවා කියලා කියන්නේ. දැන් අපිට පෙනුනේ, අපිට දැනුනේ, අපිට දැනෙන්නේ ඇහැට පෙනෙන පැත්තේ රූප ටික සත්‍ය පුද්ගලය කියලානේ. ඒ නිසා එබඳු රූප ටික අපි නුවණින් මෙනෙහිකට යුතුයි. මෙනෙහි කළාම ඒකෙදිත් හැම රූපයක්ම මෙනෙහි කරන්න ගියොත් අපිට ඒක ලොකු අපහසුතාවයක් වෙයි. ඒ නිසා හැම රූපයක්ම මෙනෙහි කරන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත රූප ටික මෙනෙහි කළාම හොඳටම ඇති. ඒකයි අපේ සංයෝජන තියෙන්නේ. එකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා පෙන්නලා ආධ්‍යාත්මික කයත් පර සත්තානං වා පර පුද්ගලානං වා අනිත් සත්වයන්ගේ අනිත් පුද්ගලයන්ගේ කයත් ගැන බලන්න කියන තැනකින් පෙන්වලා තියෙන්නේ. එතකොට එතන අපි මේ රූපය මෙනෙහි කළොත් අපිට හොඳට පේනවා කෙස්ලොම් නියද ධම්මසාදී පඨවි කොටස් 20ක් තියෙනවා, පිත්තෙන් සරව ලේ ආදී ගලන වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ කොටස් 12ක් තියෙනවා, දවන තවන දිරවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් 4ක් තියෙනවා, හමන පිඹෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වායෝ කොටස් 6ක් තියෙනවා. අපි සත්‍ය පුද්ගලයා කියන මේ රූපමිතියක ඒ ධර්මතා 42ම අනාත්මයි. එතකොට ඇස් ඉදිරිපිටට හම්බ වෙන හැම රූපයකම තියෙන්නේ ඔන්නෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරෙන් හැදිලා අවකාශ ධාතු අවරාගෙන තියෙන රූපෙට. අවිඥානක සවිඥානක හැම රූපයකම තියෙන්නේ ඔන්නෝ ඒ ටික. එතකොට මේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන එක එක හැඩ තියෙනවා. එක එක හැඩ තියෙනවා. ඒ නිසා අපි ඇහැට ඒ සතර මහා ධාතු රූපයන්ගේ නානත්වයක් පෙනෙනවා. හැම වෙලාවෙම මේ සතර මහා ධාතුවේ ධාතු නානත්වය මතයි සංඥා නානත්වයක් පහළ වෙන්නේ. අපිට මේ ධාතුන්ගේ ධාතු නානත්වය මත සංඥා නානත්වයක් පහළ වෙනවා. ඒ ධාතු නැත්තම් රූපය අනාත්ම වගේම අපිට පේන මේ හැඩ සතහන නැත්තම් ඒකට කියන රූප සංඥාව ඒකත් අනාත්මයි. මේ අනාත්ම සංඥාව ආරම්භය අපි බොහෝ කාලයක් අනාත්ම ස්වභාවය දන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරක් අපිට තිබුණේ නැහැ. අපි ඉගෙනගෙන නැහැ. අනන්ත සංසාරක ඉඳලා රූපක භෞතික ස්වභාවය මෙන්න මේකයි. මෙබඳු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරකින් අවකාශ ධාතුව අවරාගෙන රාසි වෙච්ච රූප මෙටි ටිකක් තමයි මේ තියෙන්නේ. ඇස් ඉදිරි පිටට එන්නේ ඒවා කියලා අපි කවදාවත් අහලා නෑ, ඉගෙනගෙන නෑ. ඒ වෙනුවට අපි ඉගෙනගෙන තිබුණේ, ඉගෙන ගත්තේ මේ එන රූප ආරම්භය සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතන්න. එතකොට එහෙම හිතුවහම වෙන්නේ මොකක්ද? අර අනාත්ම සත්ව පුද්ගල නොවන ධාතුන්ගෙන් හැදුණු වස්තු ඇස් ඉදිරි පිටට ආවත් ඒ ආපු වස්තු ආරම්භය යම් විදිහකටද අපි හිත හසුරුවන්නේ? සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව ඒ පෙනෙන දේ ආරම්භය හිත හසුරනකොට පෙනෙන දේ අහකට යනකොට වෙන්නේ අර අපි හිත හසුරපු ආකාරයත් එක්කම අර සතහන මනෝවිඤ්ඤාණයෙන් ඔසවලා ගන්නවා, සිහි කරනවා. එතකොට ඔය වගේ හැම අරම් පෙනෙන හැම අරමුණකටම කුමන කුමන ආකාරයකට හරි අපි හිතලා ඒක සම්බන්ධ වෙනකොට ඒ අරමුණු අනාත්ම අරමුණ අතහැරෙනවා. ආත්මීය අත්දැකීමක් අපේ මනසට තබලා අන්තිමට අපිට ඉතුරු වෙන්නේ දැකපු අහපු සත්වය පුද්ගලයෝ කියන හැඟීම. දැන් ඒ දැකපු හැඟීම සිහිපත් කරගන්න පුළුවන් හැම වෙලාවකම, සිහි වෙන හැම වෙලාවකම අපි ආපහු මේ අරමුණේ උඩු අතට යා යුතුයි, මුල් පැත්තට යා යුතුයි. ඒ කියන්නේ මේ ඵලය ආපහු හේතුවක් නොවෙන්න නම් කරන්න තියෙන දේ එකම දේ, වෙන ක්‍රමයක් නැහැ. අපි හිතන පුද්ගලයා කොතනද ඉන්නේ, කොහෙද ඉන්නේ කියලා විමර්ශනය කට යුතුයි. අපි හිතාගෙන ඉන්නවා නම් දැන් කඩේකට උනත් අපි බඩුවක් ගන්න ගියාම ගණ්ඩ ඉස්සෙල්ලා ඒක ගණ්ඩ සුදුසුදු නොසුදුසුදු කියලා පරීක්ෂා කරලා බලනවනේ නේද? ඒ වගේ අපේ සිතටත් යම් කෙනෙක් හෝ දෙයක් සිහි වුණාම සිහි වෙන දේ කැමැත්තෙන් ගන්නවද අකමැත්තක් ඇති කර ගන්නවද කියන කාරණාව කරන්න කලින් අරමුණ විමසල වැඩි යුතුයි. අපි කැමැත්ත ඇති කරගන්න, අකමැත්ත ඇති කරගන්න දේ තතු දැනගන්න සිටිය යුතුයි. කැමැත්ත ඇති කරගන්න ඕන, කැමැත්ත ඇති කරගන්න. අකමැත් ඇති කරගන්න ඕන නම් අකමැත් ඇති කරගන්න. නමුත් කැමැති උනේ අකමැති උනේ මොන වගේ දෙයකටද කියන එක අපිට සිහි කරන්න පුළුවන්. පුද්ගලයෙකු සිහිපත් වුණොත් ඒ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මෙහෙම සිහි කරගන්න පුළුවන් දැනුමක් ඇති වුණේ කොහොමද කියලා ඒ අරමුණ මෙනෙහි කළ යුතුයි. එහෙම මෙනෙහි කරන්නේ කොහොමද? අපිට සිහිපත් වෙන කෙනා මුලින්ම හම්බ වෙච්ච තැනට සිහි නුවණ අපි අරගෙන යා යුතුයි. ගිහිල්ලා ඒ රූපේ භෞතික ස්වභාවය හොඳට පෙන්වන්නට ඕනේ. පටවි එක ඒ විදිහට හිතන්නම වෙනවා. ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර බාහිර ධර්මයන්ට ආදේශ කර කර පෙන්වන්න ඕනේ. කළු ගලක් ගත්තොත්, ගහක් ගත්තොත්, වැලක් ගත්තොත් මේවැ පටවි ධාතුවක් තියේ. ඒ පටවි ධාතුව සත්‍යයේ පුද්ගලයේ නෙවේ. ඒ වගේම මේ රූපේ තියෙන මට කෙනා කියලා හිතෙන රූපේ තියෙන පටවි ධාතුව සත්‍ය පුද්ගලෙක් නෙවේ. බාහිර ලිංග වපකුණු වල තියෙන ආපෝ ස්වභාවය හොඳට සිහි කළා. පිට්ඨෙන් සර්ව කියන ස්වභාවයට ඒ ටික හොඳට ආදේශ කළා පෙන්වන්නට ඕනේ. බාහිර වස්තුන්ගේ තියෙන රස්ණය, ගිනි ගොඩක හරි සූර්ය රස්ණය හෝ තියෙන තේජස සම කළ මේ ශරීරයේ තියෙන උණුසුමට පෙන්වන්නට ඕනේ. බාහිර තියෙන වායෝ ස්වභාවය මේ ශරීරයේ තියෙන වායෝ ස්වභාවයට සම කළ පෙන්වන්න ඕනේ. පෙන්නලා මෙබඳු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූපයක් තමයි ඇත් ඉදිරිපිටට ආවේ. එතකොට පඨවි ධාතුවේ තියනවද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ස්වාමියා බිරිඳ නෑදෑයෝ කියන කෑලි එහෙම තියනවද මොකවා? නෑ. ඒ ගතිවත් තියනද පඨවි ධාතුවේ? නෑ. ආපෝ ධාතුවේ? තේජෝ වායු නැහැ. එතකොට මේ රූප මිටියෙම අවකාශ ධාතු අවරාගෙන රාශි වෙලා නම් තියෙන්නේ ඒ රූපය දරුවෙකු අම්මව තාත්තව බිරිඳව රූප මොකොත් එහෙනම් ඒ රූප මිටියේ එහෙම ගතිමනවත් තිබිලා තියෙනවද? නැහැ. ඔන්න ඔබඳු රූපයක් තමයි අපි හැම කෙනාගේම ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන්නේ. කිසිදු ජීවී ගතියක් ඒ රූපය තුල නැහැ. ජීවී ගතියක් කියන්නේ මේ ආත්මීය ස්වභාවයක් නැහැ. ඊට පස්සේ ඒ එකම රූප නිමිත්තට අපි කියනවා, අපි හිතනවා ඒ රූප නිමිත්ත ඉදිරි පිටට එනකොට අම්මා කියලා මම හිතුවොත් ඇහැ අහකට යයි, අර පංචමහභූත රූපය අහකට යයි, අර හැඩේ අම්මා කියන අත්දැකීම මගේ මනස තුල ඉතුරු වෙනවා. තව කෙනෙකුගේ ඇස් ඉදිරි පිටට ඔය සතර මහා ධාතු රූපය ඔය විදිහටම ආවහම ඒ සතහනට මේ අපේ ආච්චිනේ කියලා හිතුවොත් එයාගේ ඇස් ඉදිරි පිටින් ඒ රූපය අහකට යයි, සතර මහා ධාතු රූපය මේ අපේ ආච්චිගේ හැඩේනේ කියන දැනුවක් එයාට ඉතුරු වෙනවා. ඔය හැඩ සතහනම තව කෙනෙක්ගේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ සංඥාවට මේ අහවල් නැන්දනේ කියලා හිතුවොත් ඒ සංඥාව අහවල් නැන්දයි කියන අත්දැකීම එයාට පවරයි, අර රූපය අයින් වෙයි. ඔය රූප මිටියම තව කෙනෙක් ගෑස් ඉදිරි පිටට ආවොත් ඒ රූප නිමිති ගැවලාගෙන අක්කා කියලා හිතුවොත් ඒ හැඩේ අක්කා කියන අධ්‍යක්ෂීම හිතට තබල සතර මහා ධාතු රූපේ නිරුද්ධ වේ. තව කෙනෙක්ගේ ඇස ඉදිරිපිට ඔය හැඩේ ආවොත් නංගි කියලා ඒ හැඩේට හිතනකොට මේ හැඩේ නංගිගේ කියන අධ්‍යක්ෂීම ඒ හිතට දිර සතර මහා ධාතු රූප නිරුද්ධ වේ. එකම රූප මිටිය තියාගෙන අපි දහ දිනක් වට වෙලා රූපෙ දිහා බැලුවොත් දහ දිනාට එකම රූපෙ දැන් හැඩ පේනවා. කෙනා කෙනා හිතන විදිහට මං අම්මා කියලා හිතුවහම මේ ඇඩේ අම්මා කියන දැනගැනුමක් මන් තුල ඇති වෙලා. හිතීමෙන් ආරම්භ වෙච්ච දැනගැනිල්ලක් මිසක මංගාව තියෙන්නේ පෙනෙන දේෙන් එන දැනගැනිල්ලක් නෙවෙයි. දිට්ඨි දිට්ඨමත්තං කියන්නේ පෙනෙන දේට හිතන්ද උදව් වෙලා තියෙනවා එච්චරයි. පෙනෙන දේ හිතන්ද උදව් වෙලා තියෙනවා. ඒකත් අවිද්‍යා ප්‍රත්‍යය. හිතපු විදිහට දැනගන්නවා. එතකොට එකම අවකාශ ධාතුව අවරාගෙන රාසි වෙලා තියෙන පඨවි ආපෝ තේජ වායු එකම රූපമിതിය වට කරගෙන දහ දෙනෙක් හිටියොත් දහ දෙනාම දැක්කොත් එකම හැඩේ පෙනේ. ඒ පේන දහ දෙනා දහ ආකාරයකට හිතුවොත් කෙනා කෙනා හිතන පරියායෙන් කෙනා කෙනා දැනගන්නවා. කිසිම කෙනෙක් තියෙන දේ දැනගන්නවා නෙමෙයි, තියෙන්නේ පඨවි ආපෝ තේජ වායු කියන සතර මහා ධාතුව. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දහතුන අනත්වය නිසා සංඥානානත්වයක් පහළ වෙනවා. සංඥානානත්වය නිසා සංකප්පයගේ නානත්වයක් වෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතුකේ නානත්වය නිසා ඔන්න මේ හැඩ සතහන් වල පෙනෙන නානත්වයක් තියෙනවා. සංඥාවේ හැඩසටහන් වල පෙනෙන්න පුළුවන්. සංඥා විනානත්වය මත සංකප්පයගේ නානත්වයක් තියෙනවා. කෙනා කෙනාට පෙනෙන විදිහට කෙනා කෙනා වෙනස්ව හිතන්නේ. මම අම්මා කියලා හිතුවා, තව කෙනෙක් නංගි කියලා හිතුවා, තව කෙනෙක් අක්කා කියලා හිතුවා, තව කෙනෙක් නැන්දා කියලා හිතුවා, තව කෙනෙක් ආච්චි කියලා හිතුවා. සංකප්පයගේ නානත්වය මත ඡන්දයගේ නානත්වය. දැන් මම අම්මා කියලා හිතුවාම ඒ හිතන gati tikat එකම කැමැත්ත කියන එක යෙදෙනවා මගේ මනසේ. අම්මා කියන කෙනෙකුට සෙනෙහස ආදරය කියන gati ඇතුළත් වෙන විදිහේ gati tikat ඒ හිතීමත් එකම ලෝභ චෛතසිකයේ එක්තරා මට්ටමක ආකාරයකට යෙදෙනවා සිතේ ඒ අම්මා කියන නිමිත්තත් එක්ක. ඊට පස්සේ එකම ලෝභ චෛතසිකේ, නමුත් ඒකේ ගති වෙනස්. නංගි කියලා හිතනකොට එයාගේ සිතේ ඒ නිමිත්තත් එක්ක ලෝභ කියන චෛතසිකේ යෙදෙනවා එක්තරා ආකාරයකට. අක්කා කියලා හිතනකොට හිතපු කෙනාගේ ඒ නිමිත්තත් එක්ක ලෝභ කියන චෛතසිකේ යෙදෙනවා. එතකොට දැන් තමන් කැමති අම්මා, අක්කා, නංගි, නැන්දා, ආච්චි කියලා සිහි කරන්න පුළුවන් ගති ටිකක් තියෙනවා මනස තුල, කෙනා කෙනාගේ මනස තුල. මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන දෙයට අයිති පුද්ගලෙක් හෝ කෙනෙක් භෞතිකයේ තුල කොහෙවත් නැහැ. නමුත් අපි මේ සිහි කරන්නේ ඇස් ඉදිරිපිට ආපු අනාත්ම රූප නිමිත්ත ආරම්භය අපි හිතපු ආකාරයට දැනගත්ත දේ නේද කියලා ඇත්ත ඇති හැටිය දන්නේ නැති වුනහම අපිට තේරෙන්නේ අපි සිහි කරන්නේ බාහිර ඇස් ඉදිරිපිට ආපු වස්තුව ගැනයි කියලායි හිතන්නේ. අපි සිහි කරන දේ බාහිර ඇහැට ඔබෙන් රූප මිටිය තුල රූප ලෝකේ තියනවා කියලායි අපිට හිතෙන්නේ. මේ හිතේ තියෙන ගති ටික උඩව කරගෙන මේ ගති ටික ඇති කරගන්න හේතු වෙච්ච අනාත්මෝ ස්පර්ශය තියෙන තැනට අපි ආපහු යනවා. මේ ගති ටික හේතු වෙන්නේ මට ආපහු අම්මා බලන්න නෙමෙයි, අම්මා කියලා මංගව වැරද්ද හදන්න හේතු වෙච්ච අනාත්මෝ ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය ආයතනෙ ආපහු හදා ගන්නවා. හදා ගන්නකොට අවකාශ ධාතු අවරාගෙන ඒ හැඩේටම රාසි වෙච්ච ඒ රූප මිටි ආයත ඇස් ඉදිරි පිටට එනවා. එනකොට අර මම අම්මා කියලා හිතේ හිතේ හදාගෙන පෝෂණය කරගත් අදහස් ටික ක්ෂණිකව ආපහු සිපත් කරගන්නවා. හැමදාම දකින්නකොටත් දැක්කයන් පස්සෙත් අපේ සිතේ තියෙන ගතියම අපි නැවත නැවත සිහිපත් කරගන්නවා. කිසි කලක අපි මේ ස්පර්ශ ආයතන හය පැත්තට අයිති නැහැ. ස්පර්ශ ආයතන හයක ගණදෙනු කළා නැහැ. නමුත් මෝඩකමක් පවතිනවා. හරි, මේ අම්මා බලන්න ආව, දැන් අම්මා හම්බුනා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් මෙතනදී මුල් වෙන්නේ මෙන්න මේ ඌදී ඌ විදිහට නොපෙන්නන කමයි තියෙන්නේ. විදර්ශනාව කියන්නේ වෙන අලුතෙන් දෙයක් නිර්මාණය කළා හදලා බලන එක නෙවෙයි. පවතින ස්වභාවයේ පවතින ආකාරයෙන් ටික ටික සිතට අල්ලලා දිය යුතුයි. පවතින දේ, පවතින ස්වභාවයේ පවතින ආකාරයට ටික ටික අල්ලලා දිය යුතුයි. එහෙම කළාම කාලයක් යනකොට එයාට ටික ටික නුවණ වැඩෙනවා. පෙරපසු ධර්මතා කෙරෙහි තමන්ට යමක් සිහි කරගන්න පුද්ගලයෙක්ව සිහි කරගන්න පුළුවන් වෙනකොට සිහි කරගන්න පුළුවන් අරමුණ ඇති වෙච්ච තැන මුලට ගිහිල්ලා එතන රූපයේ සැබෑම ස්වභාවය පෙන්නලා අනාත්මෝ රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූප නිමිත්ත ආරම්භය තමන් හිත හසුරපු ආකාරයට ඊටපස්සේ දැනගැනලා ඇති වෙන්නේ කියලා දන්නවා අපි දැන්. ඊට පස්සේ දැනගත් දේ අපිට හිතන්න පුළුවන්, හිතට ඕන තරම් සිහි කරන්න පුළුවන්, ඒක හිතේ හැකියාව. ඒ සිහි කරගත් දේ බලන්න පුළුවන් කියන මෝඩකම තිබුණොත් ආපහු අනිත් පැත්තට යනවා අපි. අපි සිහි කරගත් දේ බලන්න කියලා ගියොත් ආපහු වෙන්නේ සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන් තියෙන රූප මිටි ඇස් ඉදිරි පිටට එයි. එනකොට මේ දැන් හිතේ සිහි කරගන්න පුළුවන් ගති ටික එදාට රූපේ දකිනකොට ආපහු සිහි කරගන්නව නේද කියලා මෙනෙහිකට යුතුයි. ඔන්න ඔය ටිකට කියන සම්මර්ෂණ ඥානය කියලා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණට කලින් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයෙන් අරමුණු විදර්ශනා කොට යුතුයි. ඔකට කියන සම්මර්ෂණ ඥානය කියලා. ඒ විදිහට කාලයක් කරනකොට සිහි වෙන අරමුණේ දෙපැත්තට අරමුණ හම්බ වෙච්ච පැත්තෙත් රූපය අනාත්මයි, සිහි කරන්න පුළුවන් ආත්මව, නමුත් බලන්න ගියාමත් අනාත්මයි. මේ විදිහට පෙන්නනකොට නුවන් එයාගේ වැඩෙනවා. එයාට වර්තමානයේ උදේවේ බලන්න පුළුවන් තැනකට එනවා. ඒ කියන්නේ සිහි කරනකොටම මේ සිහි කරගත්ත දේ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා කියන තැනකට නුවණක් එනවා එයාට. එතකොට ඒ නුවණට සම්බන්ධ වෙලා තියෙනවා මම සිහි කරන දේ දැකපු පැත්තට දකින්න යන පැත්තට අයිති නැහැ කියන එක. එහෙම නැතුව දැකපු පැත්ත පිළිසිඳ දැක්කෙත් නැතුව දකින්න යන පැත්ත පිළිසිඳ දකින්නෙත් නැතුව සිහි වෙන දේ නැති වෙනවා කියලා අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. එතකොට මෝඩකම එහෙමම තියෙනවා. ඔන්න ওই විදිහට මෙනෙහි කළොත් මේ ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය ටික 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 එයාට තේරෙනවා. ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය තේරෙනකොට එයාට නුවණක් එනවා. අපි ඇලෙන්නේ ගැටෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ සුදුසු පුද්ගල නිමිත්ත තමන්ම හදාගෙන ඒ නිමිත්තෙක් ඇලෙනවා ගැටෙනවා මිසක ඇස් ඉදිරි පිටට ආපු දෙයක් එක කවදාවත් ඇල්ල ගැටල නැහැ කියන එක යාට හොඳට තේරෙනවා. දැන් අපි කිව්වොත් ඇස් ඉදිරි පිටට රූප වාහිනියක උන්න අපිට චිත්‍රයක් හම්බ වුණා. ඒ චිත්‍රයේ ආරම්භය මේ අහවල් හින්දි නළුවා මේ අහවල් හින්දි නිදි ඇස් දෙකෙන් කවදාවත් දැකලා නැහැ අපි හිතනවා. හිතුවම දැන් ටීවී එක දර්ශනයෙන් ඇහැ අහකට යනකොට ඇහෙන් ඒ රූපය අහකට ගියත් අර හැඩේ අපිට අහවල් නළුවගේ අහවල් නිළියේ කියලා සිහි කරන්න පුළුවන්. සිහි කළා අනේ මට මෙයා දකින්න තව එක සැරයක් තියෙනවා නම් බලන්න එක සැරයක් තියෙනවා නම් කියලා හිතෙන්න පුළුවන්. මේ හිතේ හිතේ නැවත නැවත හිතනකොට පළවෙනි වාරයේ හිතනට වඩා තණ්හා චෛත්‍යයේ දේව ටිකක් බලවත්ව ඒ අරමුණව මනස දෙවනට උපදින්නේ. ඔකට කියන ආසේවන ප්‍රත්‍ය කියලා. ඒ අරමුණ ආපහු සිහි වෙනකොට තව ටිකක් ඒක ලෝභ චෛත්‍යයේ බලවත්. තව ටිකක් ඒ අරමුණ සිහි වෙනකොට ඒ ලෝභ චෛත්‍යයේ තවත් බලවත්. මේ බිත්තියක එකපාරක් අපි හුණු ගෑවොත් සුදු පාටයි. දෙවනි පාට හුණු ගෑවොත් අර ඉස්සෙල්ලා එකේ උදව්ව ගන්නවා මෙයා තව ටිකක් දීප්තිමත්. තුන්වෙනි පාරක් ගෑවොත් ඒකත් වඩා දීප්තිමත්. ඔකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. කලින් 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 එක එකපාරයි අපි දැන් ගන්නේ. නමුත් අනෙක් කෙනාගේ උදව්ව ලැබුණා යා. අපි මේකේ හතර පස්තරයක් ගෑවොත් තින්ත මේක මොනතරම් දීප්තිමත් වෙයිද? වෙන්නේ නැති වෙයිද? එහෙම උනේ අන්තිම පාරේ කෙන්ද? එහෙනම් දෙවෙනි කෙන්ද? එහෙනම් තුන්වෙනි සැරේ කෙන්ද මේ පාට? හතර මුල්ම කෙන්ද? එකකින් විතරක් කියන්න බෑ. නමුත් එක සැරේකට එකක් ගෑවට ඒක නැවත නැවත ගානකොට ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් කෙනාගේ ඇසුරු ලබනවා මේ. ඒ වගේ ඔය නිලිය සිහි කරලා පළවෙනි වතාවේ උපද්දපු එකට වඩා කැමැත්ත ගතිය බලවත් දෙවෙනියට උපදින එක. හිතේමයි තුන්වෙනියට උපදින ගේටත් වඩා බලවත්. මේ පළවෙනි සිත කියන එකේ ලෝභ ගතිය හොයන්නත් බෑ. දෙවෙනි එකේ හොයන්නත් බෑ. අර මේ තරම් දීප්තිය කොයි කියවෙනි පාර ගාපු එකට දයිති කියලා ඇහුවොත් එහෙම කියන්න පුළුවන්ද? අන්තිමටම ගාපු එක හින්දායි මෙච්චර පාට කියලා කියන්නත් බෑ. පළවෙනි එක හින්දා කියන්නත් බෑ. නමුත් හතරෙම හතර පාරකට ගෑවේ. නමුත් හතරෙම උදව්ව ලැබලා තියෙනවා නේද? ඒ වගේ දැන් දැකපු අරමුණ නිරුද්ධමයි. නමුත් ඔය අරමුණ හිතේ හතර පස්තරයක් සිහි කළොත් ලොකු කැමැත්තක් ඇති වෙලා ඇති. මට මෙයා බලන්ඩ නැතුව ඉන්න බෑනේ කියන වගේ තැනකින් හිතට දැනේ. ඒ හින්ද බලන්ඩ යනවා කියලා අපහු යනවා. දැන් යන්නේ අහවල් නිලිය බලන්ඩ. ගිහාම වෙන්නේ ආයෙත් පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුණු අවකාශ ධාතුව අවරාගෙන තින රූපෙ මිටි නැත්තම් ටීවී එක දැම්මහම ඔන්න ටීවී එකේ අර දර්ශන රාමු ආයෙත් මතුවේ. මතු වෙනකොට අර හතර පස්තරයක් සිහි කළා ඇති කරගත්ත කැමැත්තෙන් යුක්ත නිමිත්ත එහෙමම යෙදෙනවා. යෙදෙනකොට අපිට පේන්නේ හරි මේ ඉන්න කෙනාට කැමැත්ත වගේ මේ හිතේ තියෙන ගති ටික නිසා රූප පැත්තට පයින් අල්ල ගන්නවා රූපේ. ඉතින් ටීවී එක නම් අල්ල ගන්න බෑ එක පේනවා. නමුත් වෙන්නේ ආපහු බලන්න ගියාමත් ටීවී එකේ තියෙන අනාත්ම රූපය දකිනකොටම අර තමන් සිහි කරපු ගති ටික සිහි කර ගන්න. සැබෑවටම වෙලා තියෙන්නේ ඔන්න ඕක. යම් වෙලාවකදී කවද හරි දවසක මේක තේරුනොත් තමයි ටික ටික හරි ලැජ්ජ වෙන තත්ත්වයට පත් වෙන්නේ. හැමදාම අපි රූපෙට පැනලා තියෙන්නේ හිතේ තියෙන ගතිය ප්‍රබලකමට කියන එක. ඒ කියන්නේ තණ්හාව සිතේ සිතේ ආශේවනේ වෙච්ච නිසා, තණ්හාව වැඩිච්ච නිසායි මේ රූපෙට යන්නේ. තණ්හාව වැඩෙන්න හේතුව මොකද්ද? මේ තණ්හාව ඇති විඥ ආකාරය දන්නොදන්නාකම අවිද්‍යාව. ඒකයි අවිද්‍යා භව තණ්හා කියන කෙලෙස් දෙකට කියනවා මූලක්ලේශ කියලා. අවිද්‍යා භව තණ්හා කියන කෙලෙස් දෙක මුල් වෙලයි ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මුලුත්, නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන විපල්ලාසත් කියන මේ වැරදි ඔක්කොම වෙන්නේ අවිද්‍යා භව තණ්හා කියන මේ මූල ක්ලේශ කෙලෙස් වලට මුල් වෙන ධර්මතා දෙක නිසායි. තණ්හාව කවදාවත්ම නැති කරන්න බැහැ. තණ්හාව ඇති වෙන ඇති උන ආකාරය හඳුනා නොගෙන, තණ්හාව ඇති වෙච්ච ආකාරය හඳුනා ගැනීමම තණ්හාව නැති වෙන්න හේතුවක් මිසක, තණ්හාව ඇති වෙන වස්තුව කඩලා බිඳලා දාලා තණ්හාව නැති කරන්න බෑ. අපි තණ්හාව නැති කරන්න කියලා බාහිර වස්තුව කඩලා බිඳලා දැම්මට, කුඩු කළා විමර්ශනය කළාට තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති උනේ ඒකින් නෙවෙයි නිසා. තණ්හාව ඇති උනේ මේ අවිද්‍යාව මුල් වෙලයි. ඒ කියන්නේ මේ ඌ දේ වෙන දේ ඒ විදිහට නොපෙන්නපු සිද්ධියයි තණ්හාව ඇති වෙන්න තියෙන්නේ. කිසිම දෙයක් කඩන්න බඳින්න අයින් කරන්න ඕනේ. ඌදී ඌ විදිහට පෙන්වන්න පුළුවන් නම් දැන් චිත්‍රපටියක රූපවාහිනී තිරේක දිස් වෙන රූපය කඩලා බිඳලවත් බලන්න පුළුවන්ද කියලා බලන්නකෝ. රූප කලාපවත් බලන්න පුළුවන්ද? බෑ. ඔන්න ඒකේ වීදුරුව හරි කන්ඩෙන්සර් ටික ඔය ප්ලාස්ටික් කෑලි නම් තව තිබුණ නම් කඩලා බිඳලවත් බලන්න පුළුවන්. එතකොට ඒ රූපය වෙලාවට විද්ධිමාන වෙලා නිරුද්ධ වෙලා යන එකක් මිසක, එබඳු තැනකින් අපිට මේ නිමිති ඇති වෙලා තියෙන්නේ. අවශ්‍ය උනේ අපිට පුද්ගල නිමිත්තක්, තණ්හාව ඇති වෙන නිමිත්තක් ඇති උනේ මෙහෙම නේද කියන නොදන්න කමයි තණ්හාව වැඩි වීමට ඉඩ තියෙන්නේ. අර අහවල් නිලිය කියලා පළවෙනි සිත උපදිනකොටම ඇත්ත පෙන්වන්න පුළුවන් නම්, ඒ නිලිය සිහි කරගෙන දෙවනුවට බලවත් අර ලෝභ චෛසිකේ බලවත් වෙන විදිහට සිත උපදින්නේ නැහැ. දෙවනි සිත පෙන්වන්න පුළුවන් නම් තුන්වෙනි එක උපදින්නේ නැහැ. නමුත් එහෙම සිත් පහක් හයක් ගියොත් බාහිරේ ඉන්න කෙනා බලන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකයි දැන් දරුවා සිහි කරනවා ලෝභජයසිකේ දෙවන වතාවට දරුවා සිහි කරනවා, තව ටිකක් ඒ සිතුවිල්ල ආසයන ප්‍රත්‍ය ලැබනවා බලවත්. තුන හතර පහ සිහි කරනකොට හොඳටම අපහසුයි. අනේ මට ළමයා බලන්න, ළමයාගේ මූණ බලන්න නැතුව නම් ඉන්න බෑමයි, මම බලන්න යන්න ඕනේ කියලා උන්ලා තිලා යනවා. ගියා මේ සිතේ තියෙන බලවත්කම ලෝභජයසිකේ ආසයන ප්‍රත්‍ය ලැබලා මේ තියෙන්නේ දැන්. අර තුන් හතර පාරක් හුණු ගෑවහම මේක හොඳට ඔපවත් වගේ. ඊට පස්සේ දැන් දරුවා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? කෙස්ලොම් නේද තම්මස් කියන පටවි කොටස් 20ෙන්, පිච්චෙන් සරව කියන ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි, අවකාශ ධාතු අවරාගම් තියෙන රූපයක හැඩසටහන ඇස් ඉදිරිපිටට එයි. එනකොට 7-8 වතාවක් සිහි කළ බලවත් ලෝභ චෛසිකේ දකින්නකොටම සිහි වෙනවනම් එතකොට මොකක් වෙයිද? දරුවා දැක්කා වගේ අනේ පුතේ කියලා මේ හිතේ තියෙන ගති ටිකෙන් සතර මා ධාතු රූප වෙතට පැනලා රූප බදා ගන්නවා පුතේ කියලා. එතකොට අපි හැම වෙලාවෙම අර අලිය අnder කටු කන කතාවම තමයි මේකෙදිත් කරන්නේ. මං කියලා දිනා අහලා තියනවා නේද? වේදනාවට වගේම මේ රූපයට වේදනාවට සංඥාවට සංකාරයට ওই ධර්මතා හතරටම ওই අලියගේ කතාව කරනවා අපි. අnder කටුවක්ක් හපලා කඩලා අරගෙන අලිය හපනකොට ඒක කටු ටික කටේ ඇනෙලා ලේ රහයනවා. අලියා හිතනවා මේ රහයන්නේ අnderatten තමයි කියලා තව ලොකු අත්තක් කපලා කඩලා ගන්නවා. දැන් කටු ටිකක් වැඩිපුර ඇනෙනවා. වැඩිපුර ඇනනකොට දැන් දැනෙන රහක් වැඩිපුර වැඩි. ඊට පස්සේ තව අත්තක් කඩනවා. මේ පැත්තේ ස්පර්ශයේ දකින්න දකින්න මෝඩකම යන්නේ මේ සැපේ ඉන්නේ බාහිරෙන් කියලා. ඉතින් කටු කනවා අලියා. ඉතින් ඒ වගේමයි මේ පැත්තේ මේ තණ්හා චෛසිකයේ බලවත් වෙන්න වෙන්න අපි හිතන්නේ මේ බඳු ගතියක් ඉන්නේ සතර මහා ධාතුන් කියලා සතර මහා ධාතු බැඳෙන ගතිය වැඩි. ඊට පස්සේ අපිට මේ තරම් ආස්වාදයක් ලැබෙන සතර මහා ධාතුව රකින්න කඩු අරගෙන පොළු අරගෙන තුවක්කු අරගෙන ඉතින් රකින්නවා අපි. ඒ වගේම ඒ සතර මහා ධාතු විපරිණාම වෙච්ච දවසට මේ තරම් සැනසෙල්ලක් ආව මේ වස්තුව නැති වුණා කියලා දුක් විඳිනවා අපි. ඉතින් මෙතෙන්දි මතක් කරන්න ඕනේ දේ තමයි මේ ස්පර්ශ ආයතන හය අනාත්මයි කියලා තේරුණු දවසටයි නැවත කර්ම ඇති කරන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිච්ඡාභි සංඛාර කියන හේතු නැති වෙන්නේ. ඒ හේතු නැති වෙنده ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය හොඳට පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න අනාත්ම ස්වභාවයේ රූප ටික හොඳට විමර්ශනය කළා පෙන්වන්න ඕනේ. ඉබ්බන්දු රූප ස්පර්ශයෙන් උපදින වේදනාවද අනාත්ම බව පෙන්වන්න ඕනේ. අනාත්ම රූප ස්පර්ශයෙන් උපදින හැම හැඩසටහනක්ම සංඥාවක්ම අනාත්ම බව පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වුවාමයි තමන්ට තේරෙන්නේ මේ අනාත්ම ධර්මය ආරම්භය රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව ආත්ම ස්වභාවයක් තමන්ගේ මනසේ තියෙන්නේ කියන ටික තේරෙන්නේ. එදාටයි තමන්ගේ මේ කෙලෙස් ගතිය නිසා සතර මහා ධාතුවේ බැඳිලා විඳින දුකේ කලකිරීමක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහටයි අපිට කවදාම හරි දවසක මේ සසර නිමා කරගන්න දෙන්නේ. එක දෙයක් මතක් කරනවා, තණ්හාව නැතිකරන්න කවදාවත්ම පුළුවන් කමක් නැහැ. තණ්හාව ඇති වෙච්ච හැටි, ඇති වුණ ආකාරය තේරුම් නොගෙන අවිද්‍යාව දුරු නොකොට කවදාවත් නිවන් දකින්න බෑ. ඉතින් ඒ නිසා ඒකයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. මේ ඇත්ත ඇති හැටි දැක්කහම එයාට අවබෝධ වෙන්නේ තණ්හාවගේ ක්ෂය බව, තණ්හාව නැති වෙන නැති කරන ආකාරය. අද දවසේදී අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ අපි දන්නව තණ්හාව අපි ගාව කියලා. නමුත් තණ්හාවට හවු වෙන වස්තුව තියෙන්නේ බාහිරයි කියලානේ අපි හිතන්නේ. අපි කිව්මු දැන් අම්මා ඉන්නවා. ඇත්ත අම්මට ආදරේකම, ආසකම, කැමැත්තකම, තණ්හාව මගේ හිතේ තමයි පිළිගන්නවා අපි. නමුත් මගේ හිතේ අම්මට තියෙන ආදරේ මගේ හිතේ තිබුණට අම්මා ඉන්නවනේ, ඉන්න අම්මට මගේ ආදරේ කියලානේ හිතන්නේ අපිට නේද? එතකොට අම්මා ඉන්නවනේ කියන තැන තණ්හා අනුසය තියෙන්නේ, පේන්නේ. තණ්හාව කියන තැන පරිඋත්ථානයේ කෙලෙසි. නමුත් අපිට තේරුනොත් සතර මහා ධාතුව තියෙන තැනක අපි අම්මත් හදාගෙන යම්මට තණ්හා කරලා තින්නේ කියලා. ඒ කියන්නේ බාහිර තියෙන දෙයකට නම් තව තණ්හා කළත් කමක් නැහැ. අපිට තණ්හාව යෙදෙන්නේ අපි හදාගත්ත නිමිත්තක් අනුව මිසක බාහිර තියෙන නිමිත්තකට නෙවෙයි. දැන් අපි අම්මා කියන නිමිත්ත රූපහයිනි තිරේ තුල දැක්කොත් අපිට ඒ විදිහටම ආසාව කැමැත් එන්නේ නැති වෙයිද? ආදරේ කියන එක එන්නේ නැති වෙයිද? හොඳයි, අපි හිතුවොත් හරිද? හරි, තණ්හාව කියන එක මංගාව තමයි තියෙන්නේ. නමුත් මංගාව අම්මට කැමැත්ත මංගාව තමයි. නමුත් අම්මා බාහිර ඉන්නවනේ කියලා හිතුවොත් හරිද ඒකේ? දැන් ඒ රූපේ දැකලානේ අපිට තණ්හාව ඇති වෙන්නේ නේද? නමුත් ඇත්තම දේ ගත්තොත් සත්පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන තැනක මම මෙහෙම දකින්න අම්මා කියලා ඒ රූපේ දකින්නකම වැරදි නැද්ද? වැරදි. ඒ වගේ අම්මා කියලා තණ්හාව ඇති වෙන්නේ, අම්මට තණ්හාව ඇති වෙන්නේ මේ රූපේ අම්මා කියලා දකින්න වැරද්ද නිසායි. ඒ වැරද්ද ඇති වෙන්නේ මේ අනාත්ම සංඥාව ආරම්භය අම්මා කියලා හිතලා මේ විදිහම හදාගත්ත සංඥාවක් තියෙනවා. දැන් මේ සංඥා දෙකක් තියෙන්නේ. මේ සතර පටිවිපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ හැඩේ මේ රූපේ අනාත්මයි, ඒ නිසා පෙනෙන හැඩතටහන අනාත්මයි. මේ හැඩතටහන්ට මම හිතුවොත් කැළුම් කියලා, ඔන්න දැන් මේ මගේ මනසෙ හිටිනව නිමිත්තක් මේ හැඩේම කැළුම්ගේ කියලා. දැන් මම සිහි කරගන්න නිමිත්ත ආත්ම සංඥාවක්, ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම සංඥාවක්. මම මේ දෙකම එකයි කියලා හිතන හින්දායි මට මේ නිත්‍ය සංඥාව තියෙන්නේ. මම දත යුතුයි, මම මෙහෙම සිහි කරනකොට බාහිර රූප සංඥාව අනාත්මයි. මං ඇස් දෙකෙන් බැලුවාම ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව දකිනකොට මේ ආත්ම සංඥාව අපහු සිහි වෙනවා. ඔන්න ඔය ඇත්ත ඕක ගැඹුරුයි. ඔය ටික දැනගෙන ඒක පැත්තකින් තබන්න. ඔතෙන්ට තාම යන්න බෑ, අමාරුයි අපිට. ඊට පස්සේ අපි කටයුතුයි ඊට මෙහා වැඩ පිළිවෙලා. ඒ තමයි තමන් කෙනා කෙනා හුරු පුරුදු කරගන්න එක කමටහනක්. හොඳම දේ ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි. අපි කියමු මෛත්‍රී කමටහන කියන්නකො. මම අද දවස පුරාවට මේ කමටහන තුලම ඉන්නවා පුළුවන් තරම්. අමතක වෙලා ගියත් මතක් කරනවා. මගේ මොන වැඩ කටයුත්තකට යෙදුනොත් වැඩේ අවසන් වෙච්ච ගමන් හෝ වැඩේ කරන අතරතුර විටින් විට හෝ මම මේක සිහි කරනවා කියලා හිත දැඩි කරගෙන ඔන්න කමටහනක් තබා ගන්නවා. එයා උදේම නැගිට්ට වෙලේ ඉඳලා මූණ හොදන්න යන ටිකේ, වැසිකිලි කැසිකිලි යන ටිකේ, ආහාර පාන ගන්න ටිකේ හැම වෙලාවෙම හිත රැක ගන්නවා. අපි කියමු ගොඩාක් නෙමෙයි, සියලු සත්‍යෝ නිදුක්කේත්වා නිරෝගේත්වා සෝපත්තේත්වා. ඔය මෛත්‍රියේ කමටහන් ගොඩක් තියෙනවා. නමුත් ඒවා මුකුත් බැයි නම් ඔය ටික. සියලු සත්‍යෝ නිදුක්කේත්වා නිරෝගේත්වා සෝපත්තේත්වා දුකෙන් මිදෙත්වා කියන ටික දවස පුරාම මොමුණ මොමුණ ඉන්නවා. ගමනක් යනකොටත් එහෙමයි, වැඩකට උත්තකට යනකොටත් එහෙමයි. අත් නොහැරම දවස පුරාම අද දවසේ ඉන්නවා කියලා හිතා ගන්නවා. මොනවා හරි වැඩ කටයුත්තක් යෙදුනහම ඒකට අනුගතව වැඩ කටයුතු කරනවා. ඒ වෙලාවේදී සමහරට අපි දුබල නිසා අමතක වෙන්න පුළුවන්. විටින් විටත් මතක් කරලා ගන්නවා. වැඩේ ඉවරුනහමත් ආපහු මතක් කරලා ගන්නවා. නින්දට යනකම්ම නිදා ගන්නකොට සියලු සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්ව සුවපත්ත්ව කියලා හිතනවා. මෙහෙම හිතන එකෙන් මහ විශාල ආනිසංසයක් තියෙනවා. අලුතෙන් ලෝභ දේශ මොහ අකුසල ධර්ම එකතු වෙන්න දීලා නැහැ. තව පැත්තකින් ඔබේ ඇස් ඉදිරි පිටට එන රූප නිමිති ටිකට අනුගතව හිත නැඹුරු වෙලා අලුතෙන් නිත්‍ය සැප ආත්මගෙන නිමිති මනසට එන වේගය ගොඩාක්ම අඩු වෙලා. එයි දැන් මම මෙහෙ බැලුවත් වැඩක් කළත් හිත ඇතුලෙන් සිල්ු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිත හිතයි මේ යන්නේ. එහෙම හිත ඇතුලේ රැඳෙන්න උපායක් කරගෙන නැත්නම් අපිට ඉබේම පෙනෙන දේ මත පතිත වෙලා ජීවත් වෙන්න තියෙන්නේ. අහන දේ මත පතිත වෙලා ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඒ මත පතිත වෙලා ජීවත් වෙනකොට ඒ අරමුණේ නිමිත්ත අතහැරනකොට අපි අර හිත හසුරපු ආකාරයේ එහෙමම අරගෙන අර නිමිත්ත අපේ මනසේ පවතිනවා. නමුත් මේ වගේ උපායක් කළාම හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන හය අපි ඇසුරු කරන්නේ තමන්ගේ සිතේ තියෙන ගතිය. ඕකෙදි අපිට ඕනේ උත්සාහය. එක්තර දවසක් බමුණෙක් ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, කිමත්යන්නකෝ භෝකෝ ආනන්ද සමනේ ගෞතමේ බ්‍රහ්මචර්යං උසතීති. කුමන අර්ථයක් සඳහාද පින්වත් ආනන්දයන් වහන්සේ මේ ශ්‍රමණ බව ගෞතමයන් කෙරෙහි වාසය කරන්නේ? ශ්‍රමණ බව ගෞතමයන් ළඟ වාසය කරන මොන අර්ථයක් සඳහාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, ඡන්දස්ස පහනත්තං භගවති බ්‍රහ්මචර්යං උසතීති. මේ ඡන්දේ ප්‍රහාණය කිරීම සඳහා, කැමැත්ත දුරු කර ගැනීම සඳහා මම ශ්‍රමණ බව ගෞතමයන් ළඟ බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා. ඊට පස්සේ මේ බමුණ අහනවා, ඒකට මඟක් තියෙනවද කියලා. එහෙම කැමැත්ත නැති කිරීම සඳහා මඟක් තියෙනවද කියලා අහනවා. ඔව් මඟක් තියෙනවා කියනවා. මොකද්ද මඟ? ඡන්ද සමාධි සමන්නාගත ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත එර්ධිපාදයේ වඩනවා නම් විරිය සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත එර්ධිපාදයේ වඩනවා නම් චිත්ත සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත එර්ධිපාදයේ වඩනවා නම් විමංසා සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත එර්ධිපාදයේ වඩනවා. මෙන්න මේක මගයි කියලා පෙන්වනවා. ඊට පස්සේ බමුණ කියනවා, මේක වෙන්න පුළුවන් එකක්ද නොවන එකක්ද? මම හිතන්නේ ඡන්දෙන් ඡන්දේ දුරු කරන්න පුළුවන් කියලා. ඡන්දේ දුරු කරන්නයි භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ කිව්වා. ඡන්ද සමන්නාගත එර්ධිපාදයේ වඩනවා කියලා කිව්වා. ඉතින් කැමැත්ත නැති කරන්ද කැමැත්තෙන් යුක්ත ධර්මයක් වඩලා කොහොමද කියලා අහනවා. කැමැත්ත නැති කරන්ද කැමැත්තෙන් යුක්ත ධර්මයක් වඩන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ රහත් වෙලා නැහැ උත්තරයක් දෙනවා. හොඳයි, ඔබට පෙර ආරාමයට එන්න ඕනේ කියලා යන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණාද නැද්ද කියලා අහනවා. කැමැත්තක් ඇති වුණා. ආරාමයට ආවට පස්සේ කැමැත්ත නැති වුණාද නැද්ද? නැති වුණා. ඒත් කැමැත්ත මුල් කරගෙන කැමැත්ත නැති වුණේ නැද්ද? නැති වෙනවා. ඔබට මම ආරාමයට යන්න ඕනේ කියලා උත්සාහයක් වීරියක් තිබුණ නැද්ද කියලා අහනවා. තිබුණා කියනවා. එනිසා ඔබ ඒ උත්සාහයෙන් ආරාමයට ගියාට පස්සේ ඒ උත්සාහය තියෙනව තාම නැහැ. ඔබට ආරාමයට යන්න ඕන කියලා සිතක් ඇති වුණාද? ඔව්. ඒ සිත නිසා ඔබ ආරාමයකට ගියාට පස්සේ ඒ සිත තියෙනවද? නැහැ සංසිඳුණා. ඔබට ආරාමයට යන්න ඕන කියලා යම් විමර්ශාවක් ඇති වුණා නම් ඔබ ආරාමයට ගියාම ඒ විමර්ශාව සංසිඳෙන්නේ නැද්ද? සංසිඳෙනවා. මෙන්න මේ වගේ නිවන් දකින්න කියලත් කැමැත්ත කැටි කරගත්තාම රහත් වෙච්ච දවසට ඒ කැමැත්ත ඉතුරු වෙන්නේ නැහැ. රහත් වෙන්න කියලා ඒ කැමැත්තක් ඉතුරු වෙන්නේ නැහැ. රහත් වෙන්න කියලා වීර්ය කළොත් රහත් වෙච්ච දවසට වීර්ය කියන එක ඉතුරු වෙන්නේ නැහැ. රහත් වෙන්න කියලා සිතක් කැටි කරගත්තොත් රහත් වෙච්ච දවසට සිත අවතින්නේ නැහැ. රහත් වීම පිණිස විමර්ශාවක් කැටි කරගත්තොත් රහත් වුණාට පස්සේ ඒ මතව තියෙන්නේ නැහැ කියලා පෙන්වනවා. එතකොට මොකද්ද ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉර්ධිපාදේ කියලා කියන්නේ? ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත නිසා යම් සිතේ එකඟකමක් ඇති කර ගන්නවා නම් යම් සමාධියක් ඇති කරගන්නවා නම් එකඟකමක් ඇති කරගන්නවා නම් මේකට කියනවා ඡන්ද සමාධි කියලා. ප්‍රධාන සංස්කාර කියලා කියන්නේ මොකේද? ප්‍රධාන සංස්කාර කියලා කියන්නේ වීර්ය කිරීමට තියෙන සංස්කාරය මොකක්ද? නූපං උපං අකුසල ධර්ම දුරු කළ නූපං අකුසල ධර්ම නූපදවනවා. උපං නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරනවා කියන එක තමයි වීරියට සංස්කාරය, භාවනාවට සංස්කාරය. කැමැත්ත මේ සමාධිය, මේ ඡන්ද සමාධිය, මේ සමාධිය උදව් කරගෙන මේ සමාධිය වඩවඩ මේ සතර සම්‍යප්ප්‍රධාන වීර්යයෙන් කටයුතු කරනවා නම් යුක්තනම් ඒකට කියනවා ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තයි කියලා. එතකොට කෙනෙක් පරණ මගේ සිතේ තියෙන මේ ධර්මීය අරබය දීපුල වස්තුව හරක බාන මිල මුදල් කියන මේවා ගැන වටිනාකමක් මගේ සිතේ තියෙනවා නම් මේවා දිය වේවා, අලුතින් වටිනාකම මගේ මනසට නොවේවා කියන අදහස් ඇතුව යම් තාක් සිහිනුවන තියේනම් උපන් සිහිනුවන වැඩි දියුණු වේවා, නූපන් සිහිනුවන උපදීවා කියන අදහස් ඇතුව කෙනෙකුට කැමැත්ත ඇති කරගෙන ඔය වගේ කමටහනක හිටිය හැකි දවස පුරාවටම එයා ඡන්ද සමන්නාගත ඉර්ධිපාදේ වඩන කෙනෙක්. මෙත්තිත වඩනවා උදේ ඉඳලා. හැබැයි එයා මේ විදිහට කරන්නේ මොකටද? එයා දන්නවා අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රිදී මුතු මැණික් කියලා මේ වටිනාකම් දැනෙනකම තමන්ගේ මනසට මේ උපන් අකුසල ධර්මය තමන්ගේ මනසේ මේ වටිනාකම් මම යම් හිත නොරකින බවක හිටියොත් කමටහනක හිත තබා නොගත්තොත් අලුතෙන් අලුතෙන් මේ වටිනාකම් තව එකතු වෙයි මට. එයා එකට උපන් අකුසලයට නූපන් අකුසල උපදින එකට බයයි. එයා කැමති උපන් අකුසලයේ දුරු වෙන්න. මොකද්ද මේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී කියලා මේ දැනෙන වටිනාකම මනසේ ටික ටික අඩු වෙනවා නම් ඒකට කැමති. අලුතෙන් වටිනාකම එකතු නොවෙනවට කැමති. ඒ හින්දා මේ ධර්මතා හතරම එකකින් කරනවා යා. ප්‍රධාන සංස්කාරය වඩනවා ඡන්ද සමාධියකින්. කැමැත්ත ඇති කරගන්නවා මේ සමාධි නිමිත්තට. අන්න අර ප්‍රධාන සංස්කාරයට හිත තබලා අර ධර්මතා හතරට හිත තබලා. තේරෙන මං කියන එක. ඒ නිසා එයා දවස පුරාවටම ඔන්න අසුභ කමඨාන එක්ක මෛත්‍රී කමඨාන වඩනවා. ඒක ප්‍රතිපදාවක් කරගන්නවා. අතන හැර අමතක වෙලා ගියොත් මතක් කරලා ගන්නවා. දෙවනි දවසේ බලනවා ඊයේ දවස පුරාවට මේ කමඨහනෙන් හිටියට වඩා මට අද දවසේ ටිකක් හරි ඉන්න පුළුවන්ද? දෙවනි දවසෙත් උදේම මේ සියලු සත්‍ය නිදුක්ඛෝ නිරෝගෝ සෝපත්තියෝ කියන ටික විතරයි හිතන්නේ. හැබැයි එයා දන්නවා මම මෙහෙම හිතන්නේ ඇයි කියන එක. පදන සංස්කාරය නිසා. මේ හැම දෙයකම තියෙන වටිනා උපම් වටිනාකම මානසෙ ගෙවෙන්න නූපම් වටිනාකම නූපදින්න කරන්න තියෙන එකම දෙයයි මට. මේ වගේ උපායක් නොකොලොත් මේ වටිනාකම එන්නෙන් වැඩි දියුණු වෙනවා. නූපම් වටිනාකම එකින් එකකින් එක එකතු වෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික නිවෙනෙන් දුරට යනවා කියලා දන්නවා. ඒ නිසා එයා දවස පුරාවටම හිත රැක ගන්නවා මේ වගේ පොඩි දෙයකින්, චූටි දෙයක්. දැන් මහ විශාල අර්ථයක් ගන්නවා. එතකොට ඊගව දවසේ එයාට මයින්ද පුළුවන් එයාව. මට ඊයේ දවසට වඩා මේ කමටහනත් එක්ක ජීවිතය ගෙවන්න පුළුවන් වුණා. දෙවනි දවසේ තව ටිකක් වීර්යය ඇති කර ගන්නවා, සිහිය ඇති කර ගන්නවා. එයාට තේරෙනවා මුලින් දවසටයි දෙවනි දවසට වඩා අද දවසේ වැඩ කටයුතුත් එක්ක මට මේ කමටහන අත නොහැර කරන එක තව ටිකක් පුළුවන්. කොහොම පුරුද්දක් හැටියට දවස පුරාවටම එක කමටහනක ඉඳ හදාගන්න ක්‍රමයක්. ඉතින් ගොඩාක් ගැඹුරු ඕනේ, බොහෝ දේ ඕනේ. සියලු සත්‍ය නිදුක්කත්ව, නිරෝගීත්ව, සුවපත්ත්ව, දුකෙන් මිදෙත්ව කියලා හිතන ටික ගොඩාක් ගැඹුරුද? කරන්න අපහසුද? නොකරන කම මිසක බැරිකම නෙමෙයි නේද? ඒ ටික කරන්න. සිහිය නිතරම ඒකට, ඡන්දයේ ඒක පවත්තන්න, වීර්යයේ ඒක පවත්තන්න, හිත ඒ ගතිය පවත්තන්න, විමර්ශාව ඒ ගතිය පවත්තන්න. ඡන්ද, චිත්ත, විරි, විමර්ශා කියන ගති හතරෙන් මේ කමඨහනට අනුග්‍රහය දබන්ද ප්‍රධාන සංස්කාරයේ පිහිටලා. ප්‍රධාන සංස්කාරය කිව්වේ ඒක තමන්ගේ වචනෙන්නේ තමන්ගේ අර්ථය දන්නවා. මට අම්මා ගැන, තාත්තා ගැන, දරුවෝ ගැන, වස්තු ගැන, දේපොළ ගැන තාම මගේ හිත බැඳිලා, හිතේ ආසාව ගොඩක් තියෙනවා. මේක මගේ හිතේ උපන්න කිලුටක්. එයා දන්නවා ඒක. මම ඒ මතම හිටියොත් තව තව මේ තියෙන කිලුට වැඩි වෙනවා විතරක් නෙමෙයි, අලුතෙන් අලුතෙන් කැමැත්ත යුක්ත රූප ශබ්ද අරමුණු මගේ ජීවිතයට එකතු වෙනවා. අලුතෙන් එකතු නොවෙන්න, එකතු වෙච්ච දේ මැකෙන්න තියෙන එකම උපාය තමයි මම මේ කැමැත්තෙන්, වීර්යෙන් හිත දෙඩි කරගෙන විමර්ශාවෙන් යුක්තව මෙන්න මේ කමතහන තුල ඉන්නවා කියලා ඉන්න එක. ඊගාට තව කෙනෙකුට පුළුවන් දවස පුරාවටම තමන්ගේ කය පැත්තට හිත තබා ගත්ත මේ කයේ හිත හසුරුවන්ට, කෙස් ලොම් නියද කුණුප ස්වභාවයම, ආදීන ස්වභාවයම බලනවා. තව කෙනෙකුට පුළුවන් එක එක පරයායන්ගෙන් බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. දවස පුරාවට මෙයා මොන වැඩක් කළොත් හිත ඇතුලේ ඒක විතරක් කරනවා. ගොඩාක් බැයි නම් බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හරි අරගෙන සෝ භගවයිති පියරහං, බුදුරජාණන් වහන්සේ අරහන් වෙනසේක, බුදුරජාණන් වහන්සේ අරහන් වෙනසේක කිය කියා හිත හිතයි. ගොඩක් ඕනේ. එක දෙයක් විතරයි යෝනේ හැම වෙලාවෙම. හැබැයි තමන් මනින්න ඕනේ. අද දවසේ මම මේක කළාට වැඩ කටයුතු වලට හිත ගිය ගතිය වැඩි. මේ කමටහනේ මගේ හිත තිබුණු ගතිය අඩුයි. ඊගා දවස පටන් ගන්න මම ඊයේ තරම් දුබල නම් වෙන්නේ නැහැ. ඊයේ තරම් දුබල වෙන්නේ අද දවස පුරාවටම. මම කොහොම හරි මේ කුසල නිමෙත්ත තමන් කෙනා කෙනා තෝරගන්න තමන්ට හොඳ පරි يعني හිත ටිකක් හරි හසු වෙන්නේ බුදුගුණ හිතනකොටද, මෙත්තිත වඩනකොටද, අසෝ භාවනා කරනකොටද, මරණය සිහි කරනකොටද, ඈ ඕන විදිහකට හදාගන්න. ඒ එක පරියායක් ජීවිතය කරගන්න. වැඩ කටයුතු කළත්, වැඩට ගියත්, මේ භුවිතන කළත්, ඇඳුම් පැළඳුම් හේදුවත්, උයන දින කටයුත්තක් කළත් අමතක වෙලා යනවා, මතක් කරන හිත ඇතුලේ මූණු 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 කෙනෙක් එක කතා කරනකොට තමන් ඇතුලෙන් අරක මූණ මෙන්නේ. අදාළ දෙයටම අනුගත වුණා අනිත් වෙලාවට මේ. ඔය බාහිර හොයපම් බලපම් අහපම් කිය කියා හිත ඇතුලේ කැකෑරි 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 පිටතට දුවන්නේ යන ගතිය ඉබේම ටිකක් දවසනකට සංසිඳේ. මෙන්න මේ ගතිය අඳු කරගත්තාම පුළුවන් ඕගොල්ලන්ට අම්මා කියලා සිහි වෙනකොටම සිහි වෙන එක මනසයි මනස පිළිබඳවක් කියලා හඳුනගන්න එතකොට පුළුවන්. එහෙම හඳුනගත්තොත් තමයි ඕගොල්ලන්ට අරමුණේ මුලට යන්න පුළුවන්. නමුත් අද දවසේ හඳ සිහි වෙනකොටම බාහිරයට හිත නැඹුරු වෙලා ඇත්තත් වෙලා එක්ක අnder අරමුණේ අඬලා hina වෙන අරමුණේ hina වෙලත් ඉවරයි. මං අර මුලින් කියේ ධර්මතාවය මෙන්න මේ තැනට ගිහිල්ලා තමයි දෙදඬ දෙන්නේ. නමුත් ඒ ගතිය අද මේ මානසික මට්ටමින් හද අල්ලන්න බෑ. ඕගොල්ලන්ට දැන් යාළුවෙක් කියලා සිහි වෙනකොට මේ යාළුවා කියලා සිහි වෙන්න හිතට නේද කියලා අල්ලගන්න ඕන නම් පුළුවන් නම් ඉතින් මෙහෙම භාවනා කරන්න තෝන්නේ නැන්නේ. ඒක පුළුවන්. බැරි හින්දා නෙන්නේ නේද? ඉතින් අතනින් ගියා කියලා ඒ කාරණාව දැනගන්න මේක කවදා හරි කරන්න වෙන්නේ මෙහෙම කියලා කියන ඇත්ත දැක්ක යුතුයි කියලා. නමුත් එතෙන්ට යන්න මේ වගේ සරල උපායක් ජීවිතේ කරගන්න වෙනවා. මේ ජීවිතයේ වටාවට ගෙතිච්ච වටිනාකම වෙහෙසක් නැතුව ගෙවෙන ක්‍රමයක ඉන්න. අලුතින් වටිනාකම මේ ලෝකේ වටිනාකම ජීවිතයට එකතු නොවන ක්‍රමයක ඉන්න. ඒකට ගොඩාක් දේ වුණේ, ගොඩාක් ගැඹුරු දේ වුණේ. කැමැත්ත, උත්සාහය, හිත විමර්ශාව ඇති කරගන්න සරල දේ වුණත් ඒ තුලින් ඇති කරගන්න සමාධිය බලාගන්න. ඡන්දේ මුල් කරගෙන ඇති කරන සමාධියට ඡන්ද සමාධි. වීරිය මුල් කරගෙන ඇති වෙන සමාධියට විරිය සමාධි. චිත්තය මුල් කරගෙන ඇති වෙන සමාධියට චිත්ත සමාධි. විමර්ශාව මුල් කරගෙන ඇති වෙන සමාධියට විමර්ශා සමාධි කියනවා. ඒ koi සමාධියක් ප්‍රධාන සංස්කාරය බලාගෙනයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාවෙන් ඔගොල්ලන්ට පුළුවන් අපහසුකම් තොරව මේ සසරෙන් ඈතර වෙන්න. අපිට අපහසු, අපිට අමහිරි. අපි බණ අහන වෙලාවේදී ඒ ටික විතරයි. බණ ටිකක් හිතන වෙලාවේදී ඒ ටික විතරයි. එතකොට කුසලයක් කරන වෙලාවේදී ඒ ටික විතරයි. අත් නොහැර කරනවා කියන එකක් අපේ නැති නිසා අනුසය යටට කිඳා බහින්නේ නැහැ සිත. හැම වෙලාවෙම උඩින් වතුර පාවෙන තෙල් තට්ටුවක් ඔයගේ උඩින් උඩින් යන ටිකක් මිසක අපි සිතේ ඇතුලේ තියෙන ටික ඇවිස්සලා එන්නේ නැහැ. ඒ නිසා මතක් කරන්නේ මේ උපාය කරගත්තාම බොහොම පහසුයි. දැන් ওই ඉස්සර පිටපාත යන ස්වාමීන් වහන්සේලා කමටහන අත නොහැර යනවා. කෙනෙක් කතා කළොත් කමටහන අතරේ කියලා කටේ වතුර ටිකක් හෝ තියාගෙන යනවා. නැත්තම් අතේ කෝටු කැල්ලක් අරගෙන යනවා. මොකද ඒක තියෙනකම් Tamanට කමටහන අමතක වුණොත් මේක දකින්න මම මේක ගත්තේ මේක දකින්න වාරයක් ගන්න කමටහන මතක් වෙන්නේ. එයා ඒ කෝටු කැල්ල අතේ තියාගෙන යනවා. හදිසි අමතක කළ වෙන දෙයක් මොනවාරි සිහි වියන කෝටු කැල්ල දකින්න මේ කෝටු කැල්ල අතට ගත්තේ මම කමටහන මතක් වෙන්නයි කියන එකට. එතකොට මතක් වෙනවා කමටහන. එතකොට කමටහන. ඒ වගේ උපාය සීදී කර ගන්න පුළුවන් අපිට වැඩ. ඈ ඔන්න ඔය විදිහට බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය මේ කුමන හෝ එක කමඨහනක් අරගෙන එක සතියක් විතර කළා බලන්න දවස පුරාවටම කරන්න. දෙවනි දවසේ තමයි මනින්ද ඊයේ දවසට වඩා මන් ටිකක් හරි වැඩිපුර මේ කමඨහන තුල සම්පූර්ණ අද දවස තුල ඉන්නවා. ඊගා දවසේ තව ටිකක් වැඩිපුර ඉන්නවා. එහෙම හිත එකඟ වෙන්න එකඟ වෙන්න හැබැයි Taman දන්නවා මේ ටික කලේ නූපං අකුසල ධර්ම ඒ කියන්නේ උපම් වටිනාකම ගෙවෙන්න අලුතින් වටිනාකම මේ වස්තුන්ගේ ලෝකෙ දින වටිනාකම මනසට එකතු නොවෙන්නයි මේක කරන්නේ. එහෙම කන්න කර ගෙවෙන්න ගෙවෙන්න තමන්ගේ හිතේ එකඟකමක් ඇති වෙනවා. ඒ එකඟකම ඇති කරගන්න මොකටද මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්ද තමන් සිහි කරන දේ ස්පර්ශ ආයතන හයට අයිති නෑ කියන එක බලන්නේ. සිහි කරන්නේ අනාත්මයි හම්බ වෙන්නේ ආත්මයි සිහි කරන්නේ හම්බ වෙන්නේ අනාත්මයි. මේ ධර්මතා දෙක අවබෝධ කර ගැනීම සඳහායි නැත්නම් තණ්හාව ඇති වෙච්ච හේතු අවබෝධ කර ගැනීම සඳහායි මේ සමාධිය. අම්මට තණ්හාව ඇති උනේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. කොහොමද තණ්හාව ඇති උනේ කියන එක අවබෝධ කරගන්න ගියාම තමන්ට තේරෙනවා ඇස් ඉදිරිපිටට ආවේ අනාත්මෝ පංචමහභූත රූපය. ඔය රූපයට මම අම්මා කියලා හිතනකොට මේ හැඩේ අම්මා කියන හැඟීම මගේ මනස තුල ඇති වුණා. අර රූපය නිරුද්ධයි. ඒ අරමුණ දෙපාරක් හිතුවොත් ඒ අරමුණේ කැමැත්ත ගතිය තව චුට්ටක් වැඩි. ඒ අරමුණ තුන්පාරක් හිතුවොත් තව ටිකක් කැමැත්ත ගතිය. මෙහෙම අම්මා ගැන හිත අම්මා කියලා මගේ හිතෙන් හදාගත්ත නිමිත්ත සිය සැරයක් විතර සිහි කරුවොත් ඒ නිමිත්ත සිහි කරනකොට හිතේ බලවත් ඒ හිතේම යෙදෙන චෛසිකේ බලවත් ලෝභ චෛසිකේ බලවත් මට හිතෙන්නේ මං අම්මට ගොඩාක් ආදරේ වගේ. එතකොට හිතෙන්නේ මේ ගති ටික ඔක්කොම බාහිර රූපෙට අයිති කියලා බඳ බාහිර රූපේ වටිනාකමක් තේරෙයි ගොඩේ මට. එතකොට බලන්න කියලා ගියාමත් මෙච්චර ආසය වෙන තණ්හාවේ ආසය වෙන ප්‍රත්‍ය වේදිච්ච සිත උපදිනකොට දකින්නකොටම මෙහෙම නේද තණ්හාවේ මම සතර මහා ධාතු රූපෙට බැඳුනේ කියනක තේරෙනවා. ඒකමයි මේ රූපෙට මම කියලා ජීවිතාසාර හැදිලා තින්නේ තොමම. ඔය ටික පෙනෙන්නේ සමාධියක් තිබුණොත් විතරයි. සමාධිය ඇති වෙන්න නම් ඡන්ද සමන්නාගත ප්‍රධාන සංස්කාරයේ වැඩි යුතුය. ප්‍රධාන සංස්කාරයේදී තමන්ට නූපං අකුසල උපං අකුසලේ දුරු කරන නූපං අකුසලේ නූපදනවා කියනකොට අමුතුවෙන් අකුසල විතර්ක හිතන්න ඕනේ. ඕගොල්ලෝ එක දෙයක් තේරුම් ගන්න. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරුවෝ රන් රෙදි මුතු මැණික් නැත්තම් යම්තාක් බාහිර භෞතික වස්තුන්ගේ වටිනාකම දැනෙනකම තමන්ගේ මනස තියෙන කිලිටි බව අකුසලයක් කියලා දකින්න. උපං අකුසලයේ කියනකොට මේ ටික දකින්න. නූපං අකුසලයේ ඉපදීම දකින්න. මොකද්ද වටිනාකමෙන් යුක්ත නිමිති තව මනසට එකින් එක එකතු වෙන මේ වටිනාකමෙන් වැඩිපුර වටිනාකම දැනෙනකම ඇති වෙනවා ටික ටික. එතකොට උපං අකුසලයේ ගෙවනවා නූපං අකුසලයේ නූපදනවා කියලා කියන්නේ මේ සිතේ තියෙන වටිනාකම දැනෙනකම ටික ටික අඩු කරනවා. අලුතෙන් වටිනාකම එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ අර්ථය සම්පාදනය වෙන විදිහටයි කරණ්ඩයි මේ කමඨහනක හිත තබා ගන්න. ඒක වෙන්නේ දවස පුරාවටම ඒ පැත්තට ආහාර නොදී මේ වගේ කමඨහනක හිටියොත්. ඔබ නිකමට කළා බලන්න එක පැය භාගයක් පැයක් සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිත ඇතුලේ මූණ මූණ හිටියොත් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් වටිනාකමින් යුක්තව තමන්ට සිහිපත් වෙයිද සිහිප වටිනාකමින් යුක්ත නිමිති එකතු වෙයිද හිත රැක ගන්නවා කියන දේ ඉබේම වෙලා අත මේක නැවත 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 කරනකොට කිසි වෙහෙසක් නැතුව මේ දේවල් වල තියෙන වටිනාකම දිය වෙනවා. වටිනාකම අඩු වෙනවා කියලා කියන සමාධිය වැඩි. සමාධිය වැඩෙනකොට ශනික වේ සමාධිය උදව් කරගෙන මේ ඇත්ත දැක්කහම මේ අකුසලයේ නූපදින ස්වභාවයට මෙයන්වා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ සංසාර කතරෙන් එතර වෙන්න වෙන්නේ. ඒක මම ඔය මතක් කළාට අනේ මේක අපිට කරන්න බෑ. මා අමාරු බරසාර වැඩක් කියලා හිතන්න එපා. මේ විදිහට බෑ. අද ඕගොල්ලන්ගේ තියෙන මේ මානසික මට්ටමට නේ ඔය හිතන්නේ නේද? එතකොට අර කියන්නේ බල්ලෙක් වුණාම පුරන්නේ කොහොමද මම කියලා අද හිතුවොත් ඔක ප්‍රශ්නයක් නේද? බල්ලෙක් වුණාම පුරන්නේ කේතර ප්‍රශ්නයක් නේ. ඒ වගේ නමුත් මේ ඉන්න මට්ටමට අනේ කොහොමද ඔක විදර්ශනා කරන්න අපිට පේන්නේ නැන්නේ කියලා හිතන එක පුදුමයක් නෙමෙයි. පුළුවන් වුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ අපි මනස ගොඩක් රළුයි. මේ කතා කරන්නේ ගොඩක් සියුම් තැනක්. සියුම් තැනක දෙයක් මේ තරම් රළු තැනකින්. අපේ ඇඟේම බරත්, අපේ බරත් කිලෝ 7ක් විතර නම් උස්සන්න තියෙන කළු ගල කිලෝ 50ක් විතර නම් බෑ තමයි ඉතින් ඒක. නමුත් අපි ලොකු මිනිහෙක් වෙච්ච දවසට අපිට මේක අමාරු නෑ. මේ වගේ අපි උපායශීලීව මේ ඉන්න පරිසරයෙන් ටික 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 ගිහිල්ලා මේ තියෙන වටිනාකම දියවෙන මානසික මට්ටමින් ටික 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 අත මිදෙන සරල දෙයකින්, පුළුවන් දෙයකින්, බැරි දෙයක් නෙමෙයි පුළුවන් දෙයක් කරනකොට කළ මේ මට්ටම අතහැරියාම අර මට්ටම පුළුවන්. අද බැරි එක ගැන පුදුමයක් එහෙම නෙමෙයි. අද නමුත් අපි මේක කරන්න මොකටද කියන ධර්මතාවය ඉගෙන ගන්න එපේ. ඒ කියන්නේ කවදා හරි දවසක අපිට සසරෙන් මිදෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා නැවත මේ වගේ ස්පර්ශ ආයතන හයක් හදන්න තියෙන හේතු ටික නැති කරපු දවසටයි. මේ හේතු ටික නැති වෙන්නේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකපු දවසටයි. ඒ ඇත්ත දැකලා මේ හේතු හදන්න නැතුව ඉන්නවා කියන එක තමයි ඇත්ත. ඒ ධර්මතාවය අපි කතා කළා. නමුත් ඒක අද දවසේ පුළුවන් නම් මම පන්සලට අපි එන්න ඕනේ නැහැනේ, අපි මහාන වෙන්න ඕනේ නැහැනේ, ඕගොල්ලෝ සිල් ගන්න ඕනේ නැහැනේ, පුළුවන් නම් නේද? කරනෝනේ gidere ඉඳන්. අහගත්තත් පුළුවන් නම් ඉතින් භාවනා කියලා එකක් නැහැනේ. නමුත් එහෙම බෑ. බැයි නම් බෑ කියලා අල්ලලා දාන්නද? ඒක පුළුවන් වෙන ක්‍රමයක් ඊට පස්සේ කරන්න ඕනේ. ඒ පුළුවන් වෙන ක්‍රමය තමයි මං කියෝයේ සතර සම්‍යප්ප්‍රධාන මේ සතර එද්දිපාද වඩන්න. ඒ එද්දිපාදයේදී ඔක්කොම අහු වෙනවා. එතකොට ඡන්ද චිත්ත විරි විමංසා කියන ටික උදව් කරගෙන සමාධිය ඇති කරගන්නවා. ප්‍රධාන සංස්කාරය මුල් කරගෙන ඒකද නූපන්න අකුසල ධර්ම නූපදනෝ උපං අකුසල ධර්ම දුරු කරනවා කියන තැනදී හිතේ අකුසල ධර්ම උපදිනකම් හොයන්න ඉන්න එපා. දකින්න මේ හැම දෙයක්ම දාලා යන්න බැරි. මේ මොනව හරි දෙයක් කැඩුනහම විඳුනහම දුක එන්න පුළුවන්. මේවට ඇරිලා බැඳිලා මේ වටිනාකමක් දැනෙන්නකම තමයි උපං අකුසලය. උපං කිලුට මනසේ ඔගලන්ට මේ මොනව හරි තියෙන දේවල් මැරුණොත් නැති වුණොත් කැරුණොත් දිනනොත් දුක එන්නේ නැද්ද? එනවනම් එහෙම දේවල් වල වටිනාකම දැනෙනකම සිතේ කිලිටක් නෙමෙයිද? උපං අකුසලයක් නෙමෙයිද? ඕක සිහිවි වින්න ඕන එක නෙමෙයි පවතින එක. උපං අකුසලයක් කියන එක පවතින එකක්. නූපං අකුසලය කියලා කියන්නේ මේ මානසික මට්ටමේ නුට 1 2 3 තව නිමිතිත් එකතු වෙනවා. මේකේ gati ටික මේ ඉන්න එකේ වටිනාකමේ gati වැඩි වෙනවා. ඔය ටික ගෙවෙන්න උපායක් කරන්න. ඒකට උපාය හැටියට ගැඹුරු ගැඹුරු පය ගහනදරි දහම් කරන වෙනෙහි කිරීම නෙවෙයි යෝනේ. සියලු සත්‍ය නිදුක්ඛය නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න. සියලු සත්‍යෝම පහසු වෙන එක එක ක්‍රම පරයයන් තියෙනවා. ඒ පරිය පහසු ක්‍රමයක් ගන්න. පා නැති සියලු සත්‍යෝ දෙපෑති සියලු සත්‍යෝ සිව්පෑති සියලු සත්‍යෝ බොහෝ පෑති සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝග සුවපත් වේවා කියලා දවස පුරාම හිතයි. පොළොවේ වසන සියලු සත්‍යෝ ජලයේ වසන සියලු සත්‍යෝ අහසේ වසන සියලු සත්‍යෝ නිදුක්කිට නිරෝගිත සුවපත්ත්ව දවස පුරාම හිතයි. පොළොවේ වසන සියලු සත්‍යෝම නිදුක්කිට නිරෝගිත සුවපත්ත්ව ජලයේ වසන සියලු සත්‍යෝම නිදුක්කිට නිරෝගිත සුවපත්ත්ව අහසේ වසන සියලු සත්‍යෝම නිදුක්කිට නිරෝගිත සුවපත්ත්ව දවස පුරාම හිතුවේ. දිග ක්‍රමයක් ගත්තොත් අපිට එපා වෙනවා. ඒ හින්දා කෙටි ක්‍රමයක් අරගෙන දවස පුරාම හිත හිතා හිත හිතා හිත හිතා ඉන්න. එහෙම කරනවා. ඒක කරනකොට ඒක බෑ වගේ කියලා හිතනවා. පොඩ්ඩක් ඒක නතර කරලා රිදි පිදි හොදන ටික කරනවා. ආපහු ඊගාර කමටහන් නැවුම්. ඒ විදිහට උපායශීලිය දවස පුරාවටම හොරු කරන්න හිත ඇතුළත යම් ධර්මයකින් හිත රැකගෙන ජීවත් වෙන්න බොහොම සරල දෙයක්. අරහං 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 කියන වචනේ හරි කැති. ඒකෙන් ලොකු අර්ථයක් වෙලා තියෙනවා. එහෙම කරන්නේ මේ උපාය. ඒ ටික කළාම රළු නීවරණ ටික අඩු වෙනවා. අඩු වුණාම කෙනෙක්ව සිහි කරනකොට සිහි කරන දේ මනස පිළිබඳ වූවක් කියන එකට හිත තබා ගන්න පුළුවන්. මෙහෙම දැනුමක් මට ඇති වුණේ කොහොමද කියලා ඒ සිහි වෙච්ච අරමුණ විමසන්න තව ඉඩතියි. එහෙම නැති කෙනාට අරමුණ සිහි වෙනකොට ඇලෙනකම ඒකම ගැටෙනකම ඒකම ඇවිල්ලා ඒකට ක්‍රියාවකු දෙදිලත් ඉවරයි. හිත වේගවත්. සමාධිය අඩුයි කියන්නේ ක්‍රියාවේ වේගවත්කම අඩුයි. සිහි කළ මෙබඳු අරමුණක් සිහි කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියන නෝන යට හිටිනවා. මෙබඳු අරමුණක් ඇති උනේ කොහොමද කියලා විමසන්න පුළුවන් ඉඩ ලැබෙනවා මේ සමාධිය තිබුණොත්. ඒ නිසා ඔන්න ඒ විදිහට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් විදිහට උපායක් කරගන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ කතා කරන දේ මේට තුළ සිය ගුණයකින් ඉක්මනට තේරෙනවා. එහෙම නැතුව දවසකට පැයක් පැය භාගයක් භාවනා කෙරුවා කියලා නම් මේක හදා මේ කෙලෙස් ටික අයින් කරන්න බෑ. මම අර කියන්නේ හැමදාම කැලේ ඉන්න කුළු හරකෙක් ගෙනල්ලා පැයක් විතර කනුව පැයක් හරි දෙකක්ම බැඳලා තියමුකො. දෙකක්ම බැඳලා තියෙනවා ආයෙත් කැලේට ලෙහෙල යවනවා. එතකොට පැය 22ක් කැලේ. පහුවදාක් ගෙනල්ලා බැඳලා තියෙනවා ගන්න. මේ සතාවේ කුළු ගතිය යන්න කොච්චර කල් යයිද? එතකොට කුළු ලොකු රූපයක් තියෙන ඒ හරකගෙත් කුළු ගතිය ලේසිකට යන්නේ නැත්තම් ඒ වගේ සිය දහස් ගුණයක් බලවත් කුළු වෙච්ච නාම ධර්මයක් වූ හිත දවසකට පැයක් දෙකක් බැඳලා කුළු ගතිය යයිද? පැයක් හරි දෙකක් හරි බඳිනවා. ඊට පස්සේ පැය 24ක්ම නිදැල්ලේ. ඉතින් කියනවා හාමුදුරනේ හැමදාම භාවනා කරන ඒ හිත සමාධි වෙන්නේ නැහනේ. එහෙම නේද? නමුත් කුළු හරකගේ කුළු ගතිය යන්න මොකද්ද කරන්න ඕනේ? දිගටම පුළුවන් තරම් බැඳලා තියන්න ඕනේ නේද? බැඳලා තියන්නත් ඕනේ. ඛණ්ඩ බොණ්ඩ දෙන එක අඩු කරන්නත් ඕනේ. ඒ ඛණ්ඩ බොණ්ඩ දෙන එක අඩු කළා කණුවක තැඹක බැඳලා ලෙහන්නේම නැතුව තියනවා. මෝ පළවෙනි දවසම බිම පහුරු ගායි අනේ පිඹි එහාට පනේ මෙහාට පනේ දුවයි ආයි වේගි චුට්ටකත් අඩු වෙන්නේ නැහැ. දෙවනි දවසේ ටිකක් අඩුයි. පම්මේ පනින පිඳින වේගය ටිකක් අඩු වෙන. නමුත් නතර වෙලා නැහැ. දුවයි එහාට දුවනවා මෙහාට දුවනවා. තුන්වෙනි දවසේ වෙනකොට දුවන වේගයත් අඩුයි. වේගින් එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. හතරවෙනි දවසේ වෙනකොට ඇවිදින ටිකක් අඩුයි ටිකක් ටිකක් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඉඳගෙන කනුවමුල. ඊට පස්සේ කනුවමුලම වැතිරලා ඉඳි. අර මුලින්ම පිඹල පසාරලා කකුලෙන් ආරලා අංගුලින් ඇනලා පිඹපු සතා සතිය දෙයක් යනකොට කනුව මුලම වැතිරලා තියෙ. ඊට පස්සේ මොකද කරන්නේ? හීල සතෙක්ව අරගෙන ඒ සතාගේ කරේ ඈඳනවා. මෙයාට ඇදගෙන යන්න බැරි, එයාට ඇදගෙන යන්න පුළුවන් මට්ටමේ එකෙක්ගේ කරේ ඈඳනවා. ඈඳුවාම ඔන්න දැන් අර සතත් එක්ක හැප්පි 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 මේ හීල සතාගේ විදියට එයාට මෙයාට ගිහිල්ලා හුරු වුණාම ටික දවසකින් ඉතින් කරත් බැඳින්න පුළුවන්, හාන්න පුළුවන්, මඩවන්න, පෝරු ගන්න ඕනේ වැඩකට ගත්ත හැකි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ හිතේ කුළු ගතිය අයින් කරන්නත් එහෙමයි. මහණනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරන බැඳලම තියන්න වෙනවා. ඔය වගේ කමඨහනක් අරගෙන දවස පුරාවටම බැඳලා තියෙනවා. ඒ කියන්නේ අමතකල යනවා ආයෙත් ගන්නවා, අමතකල යනවා ආයෙත් ගන්නවා, යන්න දෙන්නේ නැහැ කඩාගෙන. කෑමත් අඩු කරනවා. කෑම අඩු කරනවා කියන්නේ මොකද්ද? උපම් වටිනාකම ගෙවෙන්න, නූපම් වටිනාකම එන්න ඉඩ දෙන්නේ නැහැ අලුතෙන්. මේ වස්තු හොයවා යන්නේ නැහැ. ඒක ඉබේ මඩු වෙනවා මේ කමටහනේ. මෙහෙම එහෙම ඕගොල්ලෝ මුළු දවස පුරාවටම ඉන්න හදද්දි පළවෙනි දවසේ ඉන්න බෑ. කන්නේ බැඳපු ගමම කුළු අරක ඇවිල්ලා වෙනවද? නෑ, කැරේ කුළු ගතිය තිබුණු වේගේ ඒ විදිහටම පෙන්නයි පළවෙනි දවසේ. අරක හිතයි මේක හිතයි, එහෙ පළයන් මෙහෙ පළයන් ගෙනෙන් ඕවා හිතයි. ඒත් මේ අතහරින්නේ නෑ කමටහන. දෙවෙනි දවසේ පොඩ්ඩක් අඩුයි. ඔහොම 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 ටික දවසක් කළු දවස පුරාම එක සතියක් විතර යනකොට හොඳට හීලවිල ඇති. තමන්ට හිතන අරමුණට හිත යොමු කරන්න පුළුවන් හිතලම ඕනෑති අරමුණෙන් හිත බහැර කරගන්න හැකි කියන තැනකට ඇවිල්ලා බොහොම සුළු දෙයකින්. අපි ඒ විදිහේ උපායක් කරන්නේ නැතුව අපි බලන්නේ සමහරට හාමුදුරුවෝ අතර තමයි බාර දෙන්න කොහොම හරි හාමුදුරුවෝ නිවන් දක්කලා දෙන්න ඕනේ කියනවා තැනකින්. හොඳ බණක් කියන්න ඕනේ හාමුදුරනේ අද අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට. ගැඹුරු බණක් කියන්න ඕනේ හාමුදුරනේ. හරියට පුළුවන් වගේ අලුතෙන් අලුතෙන් ගැඹුරු කරුණු හොයන්නේ. නමුත් මේ සරල එදිනෙදා ජීවිතේ කරන්න ඕනි ටික කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපිවත් දන්නේ අපිට වචන සෙට් එකක් නම් හුරු වෙනවා. නමුත් ජීවිතේ උඩින් 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 අර පාවෙන ලබු කබල් වගේ තමයි මනස යන්නේ. දුක හිතෙන අරමුණේ දුක ඒ විදිහටම ඇති වෙනවා. ඇලෙන අරමුණේ ඇලෙනවා, ගැටෙන අරමුණේ ගැටෙනවා. හොඳට බණක් දන්නවා එතකොට වෙන්නේ ජීවිතය නොවි පාඩමක් වුණාම. නමුත් දන්නේ ටික වුණත් ඒ ටික ජීවිතය වෙලා නම් වැදිලා නම් ඒ ටිකෙන් යාට ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව හිටිය හැකි. ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව ඉන්න නම් අරමුණේ ඇත්ත දැක්ක යුතුයි. ඇත්ත නොදක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියොත් උපේක්ෂාවක උපේක්ෂාවද මෝහයි. හොඳට මතක තබා ගන්න, ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් පුද්ගල භාවයකින් ඉවසලා. නොඇලෙන්න ඉන්නවා, නොගැටෙන්න ඉන්නවා එකේ. එයා හෙට දවසේ මේ අරමුණේ නොවැළුණාට, මේ අරමුණේ නොගැටුණාට හෙට දවසේදී ඇලෙන දේ එනකන් ගැටෙන දේ එනකන් උපේක්ෂයි මේ. නමුත් ඇලෙන අරමුණේ ඇලෙන්නේ ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැහැ. මොකක් නිසාද? අරමුණේ තතු විමසලා ඇත්ත ඇති දන්නා දක්නාකම නිසා. එතකොට මේ නොවැළීම නොගැටීම පුද්ගලයේ කෙනෙක්ගේ නෙමෙයි, ඇත්ත ඇති ඇති දන්නා දක්නාකම නිසායි ධර්මතාවය. හෙට දවසේ ඇලෙන්න ගැටෙන්න තියෙන අරමුණෙත් මේ දන්නා දක්නාකම ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඒ විදිහ ඇලෙන්න ගැටෙන්නේ නැතුව අරමුණේ දන්නා දක්නාකම ඇති කර ගන්න සමාධියක් ඕනේ. ඒ සඳහා මේ ප්‍රධාන සංස්කාරයෙන් යුක්තව තම තමන්ට ආවේනික මිත්‍රයෙක් හදාගන්න, කමටහනක් හදාගන්න. ගොඩාක් ගැඹුරු නෙමෙයි, රළු නෙමෙයි, බොහොම සරලයි. නමුත් අත නොහැර කරගෙන යන්න පුළුවන් දෙයක්. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි. හැම දිනම ටිකක් භාවනා කරන්න පැත්තකට ගිහිල්ලා බලන්න තුනට තේ දෙයිද දන්නේ. පිනක් තිබුණොත් කවුරු හරි තේ ටිකක් දෙයි නේද? මේ ගිලම්පස වෙලා වෙනකන් බලන්ද හිත රකගෙන ඉන්න පුළුවන්ද කියලා හෙට දවසේ ඉඳන් පටන් ගන්න අද පුළුවන්ද කියලා ටිකක් අපි බලමු උත්සාහවත් වෙලා පැය භාගයක් ඕන දිහාක පොඩ්ඩක් ඇවිදලා එක තැනක වදයක වහගෙන ඉන්න පැයක වදයක් ටිකක් ඇවිදලා ওই කස්කොලන් අතරට ගෙහිලා වැසිකිලි වැසිකිලි හැබැයි මේ කන්න හැම දෙයක්ම හිත ඇතුළකින් කමටහනක් තෝරගෙන නැගිටිනකොට ඒ කමටහනත් එක්ක අපි ඉඳලා බලමු තුන විතර එනකම් තේ දුන්නොත් එහෙමයි තේ වෙලාවේ එනකම් පුළුවන්ද කියලා පස්සේ තව ස්වාමීන් වහන්සේ නමකුත් එයි ඔයගලන්ට මොනවා හරි බන් ටිකක් කියලා සිල්ප වර්ණ කරන්න එතෙක් කෙනා කෙනා තමන්ව රැකගෙන කටයුතු කරන්න හැම දිනාටම මේ ජීවිතයේදීම අජරාමරෝ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්න මේ කුසල ධර්මය හේතුපනිස්සියම වේවා කියලා ආශිර්වාද කරනවා සුපත්තේ වදිනවා.